ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
හොදාහැබනම් මේ සිකුරාදාත් අපි එක් වෙන්නේ ලෝපුරා විවිධ රටවලින් මේ ගෙවිගෙන යන සතියේදී වාර්තා වෙන උණුසුම් ඒ වගේම වැදගත් තොරතුරු ගැන අවධානයක් යොමු කරන අපේ SBS සිංහල සේවයේ ලෝ වටා විශේෂාංගයත් එක්ක. මේ සඳහා ශ්‍රී ලංකාවේ සිට අද දවසේදීත් සුපුරුදු පරිදි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අපි හැමනම් දැනගමු අමල්ගෙම මේ සතිය පුරා ලෝකයේ විවිධ අතින් වාර්තා වුණු උණුසුම් තොරතුරු මොනවද කියලා. ආයුබෝවන් අමල්, සුබදෑසනක්.
ආයුබෝවන් නිපුන.
හොඳයි අමල්, අපි අද මුලින්ම කතා කරන්නේ පහුගියදා ලොකු කතා බහකට ලකුණ ලැබෙනනේ හිස්බුල්ලා සංවිධානයේ සමාජිකින් භාවිත කරපු මේ පේජින් උපකරණ සියදහස් ගණනක් එකවර පුපුරයාම හා සම්බන්ධ වුණු අලුත්ම සිදුවීම ගැන. පළවෙනි සිදුවීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගිහින්න 2800කට පමණ තුවාල සිදු වුණා. මෙවර මේ ලැබෙනනේ හිස්බුල්ලා බලකොටුවක සිද්ධ වුණ දෙවැනි පිපිරුම් මාලාව හා සම්බන්ධ වෙන්නේ ඔවුන් භාවිත කරපු වෝකි ටෝකි යන්ත්‍ර. කොහොම නමුත් මේ පිපිරීම් හා සම්බන්ධ වෝකිටෝකි යන්ත්‍ර නිෂ්පාදනය වසර 10කට පමණ පෙර නවතා දැමීම සිද්ධ කළා කියලා තමයි ජපානයේ අයිකොම් සමාගමය, කියන්නේ මේ වෝකිටෝකි යන්ත්‍ර නිෂ්පාදනය කරලා තියෙන සමාගම, පවසන්නේ. අපි මේ ගැන වාර්තා වෙන අලුත්ම තොරතුරු ගැන මුලින්ම කතා කරමු අමල්.
ඔව් නිපුණ, මේක ඇත්තටම නිපුණ ඊශ්‍රායලයේ සඳහන් කරනවා ඔවුන් මේ හමාස් සංවිධානයට විරුද්ධව ඇති කරපු යුද්ධය ඒක දැන් අලුත් මගකට පිවිසෙනවයි කියලා. ඉතින් මෙතන මේ පේජ සහ මේ වෝකිටෝකි පුපුරායම් සම්බන්ධයෙන් මේ වෙනතුරුත් ඊශ්‍රායලය නිශ්චිතවම ඒ සඳහා වගකීම බාර අරගෙන නැහැ. නමුත් ඊශ්‍රායලය සඳහන් කරලා තියෙන්නේ මේ ත්‍රස්තවාදයට එරෙහිව ඔවුන් ගෙන යන සටන ඒ අලුත් මගකට යොමුණයි කියලා. ඉතින් බොහොම පැහැදිලිවම පෙන්වන්න තියෙන කාරණාව තමයි මේ හිස්බුල්ලා සංවිධානයට ලබා දීලා තිබුණු ඒ පේජර් යන්ත්‍රවල ඒවායේ බැටරි වලට කිසියම් පුපුරන ද්‍රව්‍යයක් ඒකට අටවලා කෙටි පණිවිඩයක් ලබා දීම තුළින් ඒවා එක අවස්ථාවක පුපුරා යන්න කටයුතු කළා කියලා මේ වෙනකොට සැක කළා තියෙනවා. ඉතින් ඒ ඒජ යන්ත්‍ර සම්බන්ධිනුත් ඒවා මේ හිස්බුල්ලා සංවිධානයේ ලබාගෙන තියෙන තායිවානයෙන් තමයි ලබාගෙන තියෙන. නමුත් ඒ තායිවාන සමාගම සඳහන් කරලා තියෙනවා ඔවුන් මේ කොන්ත්‍රාත්තුව මේ පේජ උපකරණ ලබා ගැනීම සඳහා අපි කියන මේ සබ් කොන්ට්‍රැක්ට් එකක් දුන්නයි කියලා හංගේරියාවේ කොම්පැනියකට. නමුත් දැන් හෙළි වෙලා තියෙනවා ඒ හංගේරියාවේ ඒ සමාගම ඔවුන්ට ලිපිනයක් තිබුණට ඔවුන්ට නිශ්චිත කාර්යාලයක් හෝ වැඩපොළක් හංගේරියාවේ තිබුණේ නැහැ කියලා. ඉතින් කොහොමද මේ පේජර් වලට මේ බෝම්බේ ඇතුළුනේ, නැත්නම් කුඩා ප්‍රමාණයේ පුපුරන ද්‍රව්‍ය ඇතුල් කළේ කියන කාරණාව පිළිබඳ තවම සොයා ගන්නට බැරි වෙලා තියෙනවා. ඉතින් ඒක සිද්ධ වෙලා දවසක් යනටත් කලින් තමයි මේ දෙවෙනි පිපුරුම් මාලාව සිද්ධ වුණේ වෝකිටෝකි යන්ත්‍රවල. මෙතනදී ඔබ කිව්වා වාගේ මේ වෝකිටෝකි නිෂ්පාදනය කරපු සමාගම සඳහන් කරලා තියෙනවා ඔවුන් විසින් නිෂ්පාදනය කරපු වෝකිටෝකි යන්ත්‍ර, මේ පුපුරාගිය වෝකිටෝකි යන්ත්‍ර ඔවුන් දැනට අවුරුදු 10කට කලින් ඒවා නිෂ්පාදනයෙන් අවසන් කළා. ඒ අලුත් මාදිලියක් ඉදිරිපත් කළේ නැහැ. එතකොට මේ උපකරණ කොහොමද ලැබුණේ, ඒ එක්කම මේ උපකරණ වලට පාවිච්චි කරපු බැටරි කොහොමද ලබාගත්තේ කියන කාරණාවත් අනාවරණය වෙලා නැහැ. නමුත් කෙසේ වෙතත් හිස්බුල්ලා සංවිධානයට ඔවුන් වෝකිටෝකි උපකරණ ලබා ගැනීමේදී ඒ සැපයුම් ක්‍රියාදාමයට කවුරු හරි රහසිගතව ඇතුල් වෙලා මේ විදිහට පුපුරන ද්‍රව්‍ය මේ උපකරණ වලට ඇතුළත් කළා කියන එක තමයි දැනට හෙළිදරව් වෙලා තියෙන්නේ. ඒ එක්කම මෙතන තවත් විශේෂ කාරණාවක් තමයි නිපුණ, මේ හිස්බුල්ලා සංවිධානයේ තමන්ගේ සංවිධානයේ සමාජිකයන් අතර පණිවිඩ හුවමාරු කර ගැනීමේදී ජංගම දුරකථන පාවිච්චි කිරීමේදී ඒවායේ තියෙන ආරක්ෂාව පිළිබඳ තහවුරු කරගන්න බැරි වුණ නිසා වඩාත් ආරක්ෂා සහිත පිරිපියවරක් හැටියට තමයි ඔවුන් මේ පැරණි තාක්ෂණය සහිත පේජර් යන්ත්‍ර සහ මේ වෝකිටෝකි වගේ උපකරණ, මේ දැනට භාවිතයේ ප්‍රචලිත නැති උපකරණ ඒවා වලට පිටස්තර අයට රහසිගතව ඇතුළුීමේ තියෙන හැකියාව නැහැයි කියන විශ්වාසය මත තමයි ඒවා අරගෙන තියෙන්නේ. නමුත් දැන් මේ විදිහට මේ පුපුරායමත් එක්කලා හිස්බුල්ලා සංවිධාන මෙතෙක්කල් ඉස්රායලයේ සටන් දිගින් දිකට මෙහෙලා තිබුණේ හමාස් සංවිධානයට විරුද්ධව, නමුත් දැන් ලෙබනනේ සිටින මේ හිස්බුල්ලා සටන්කරුවන්ට විරුද්ධවත් මේ විදිහට ප්‍රහාර උත්සන්න කිරීමත් එක්කලා මැද පෙරදිග තිවිලා තියෙන මේ අර්බුදකාරී තත්ත්වය තවත් උත්සන්න වෙලා අනෙකුත් රටවලට පැතිරීමේ අවදානමක් තියෙනවා කියන එක තමයි මේ වෙලාවට අවධාරණය දෙන්නේ. මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාත් දැඩි ලෙස කනස්සපල කරලා තියෙනවා. ඊට අමතරව සදාන් කරලා තියෙනවා මේ විදිහට එදිනෙදා සාමාන්‍ය වැසියන් පාවිච්චි කරන උපකරණ, මේ සන්නිවේදන උපකරණ, එවැනි දේවල් වලට බෝම්බ අටවලා මෙවැනි ප්‍රහාර එල්ල කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තරයේ හෙලා දකින්නයි කියලා.
ඔවමල් රුසියා යුක්‍රේන ගැටුම ගැන තමයි දැන් අපි අවධානය යොමු කරන්නේ. යුක්‍රේන පාලනය යටතේ පැවති ප්‍රදේශයක් නැවත අත්පත් කර ගැනීම සඳහා රුසියාවේ ප්‍රතිප්‍රහාර මේ වන විට නවතා දමා තිබෙනවා කියලා යුක්‍රේනය සඳහන් කළා පහුගියදා. ඒ වගේම මේ ගැටුම් ගැන අපි කලිනුත් කතා බහ කරා. කොහොම නමුත් ඒ වගේම දැන් යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කරනවා ඉක්මනින්ම ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමගත් සාකච්ඡා සිදු කරන්න තමන් බලාපොරොත්තු වෙනවා කියලා. අපි මේ ගැනත් කතා කරමු.
ඔව්, මෙතන දැන් අපි මීට කලින් අවස්ථාවලදී නිපුණ සාකච්ඡා කරා යුක්රේනය රුසියාවේ භූමියට ඇතුල් වෙලා ප්‍රහාර එල්ල කළා, වර්ග කිලෝමීටර් 1000කට වැඩි භූමි ප්‍රමාණයක් අත්පත් කරගන්නට යොමුණයි කියලා. දැන් මෙතනදී යුක්රේනය අලුතෙන් සඳහන් කරන්නේ රුසියාව විසින් දියත් කරපු ප්‍රතිප්‍රහාර ඔවුන්ට සාර්ථකව ව්‍යර්ථ කරගන්න හැකියාව ලැබුණයි කියලා. මොකද දිගින් දිගටම රුසියාව ඒ ප්‍රතිප්‍රහාර උත්සන්න කරමින් සමහර අවස්ථාවලදී යුක්රේනය අත්පත් කරගත් ගම් නැවතත් රුසියාවේ පාලනය යටතට පත්වුණා. ඉතින් ඒ තත්ත්වය නැවත තමන්ට වාසිදායක තත්ත්වයට හරව ගන්න පුළුවන් වුණා කියන එක තමයි යුක්රේන ජනාධිපතිවරයා මෙතනදී සඳහන් කළ තියෙන්නේ. ඒ එක්කම යුක්රේනයට පුළුවන් වුණා මේ පසුගිය සතියේදී රුසියාව ඇතුළත දේශ සීමාවෙන් කිලෝමීටර් 100කට වැඩි ප්‍රමාණයක් ඇතුළට ගිහිල්ලා රුසියාවේ ප්‍රධාන අවිගබඩාවකට ගුවන් ප්‍රහාරයක් එල්ල කරන ඩ්‍රෝනා පාවිච්චි කරලා මේ ප්‍රහාරය එල්ල කළා කියලා තමයි සෙලෙන්ස්කී ජනාධිපතිවරයා සඳහන් කළ තියෙන්නේ. ඉතින් මේ වෙනකොට රුසියාව පිළිඅරගෙන තියෙනවා ඔවුන්ගේ අවිගබඩාවකට ප්‍රහාරයක් එල්ල වුණා කියලා. ඒ එක්කම විශේෂම මේ ගබඩාවේ ඔවුන් රඳවලා තියෙන්නේ දුරදිග අවි, අපි කියන මේ බැලිස්ටික් මිසයිල්ස් වගේවා විශාල ප්‍රමාණයක් මේ ගබඩාවේ තිබුණයි කියලා. ඒවා විනාශ වෙච්ච බව වාර්තා වෙලා තියෙනවා. ඒ එක්කම ඒ භූමිය අවට සිටින ගම්වාසීන් රුසියාව විසින් මේ වෙනකොට ඒ රුසියන් පුරවැසියන් ඒ ප්‍රදේශවලින් ඉවත් කරගෙන තියෙනවා. මොකද මේ ඇති වෙලා තියෙන මේ අවිගබඩාවට එල්ල වුණු ප්‍රහාරයත් එක්කලා ඒ අවි පුපුරා යාම නිසා ඒ වටපිටාවේ ඉන්න ජනතාවට තර්ජනයක් වෙයි කියන ඒ බියෙන් ඔවුන් ඒ ප්‍රදේශවලින් දැන් ඉවත් කරලා තියෙනවා. ඉතින් යුක්‍රේනය දිගින් දිගටම රුසියාව ඇතුලේ නිල වශයෙන් ඔවුන්ට බටහිර රටවලින් අවසර ලැබිලා නැහැ අර දුරදිග අවි පාවිච්චි කරලා රුසියාවේ ඇතුලේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කරන්න. නමුත් ඒ සඳහා ඔවුන්ට බටහිර රටවලින් අනුමැතිය ලැබෙන්නට කලින් මේ විදිහට මේ ප්‍රහාරයක් එල්ල කළයි කියලා වාර්තා වෙන. ඉතින් මේ ක්‍රියාදවත් එක්කලා පෙනී යන කාරණාව තමයි යුක්‍රේනය දැන් රුසියාවට එරෙහි කරන ප්‍රහාර රුසියාව ඇතුලේ විශේෂයෙන්ම දුර ප්‍රමාණයක් රට ඇතුළට ගිහිල්ලා මේ ප්‍රහාර එල්ල කරන්න පටන් අරන් තියෙනවා කියලා.
හොඳයි, ඒකම ලෝකයේම මේ වෙද්දි අවධානයක් යොමු වෙලා තියෙන තවත් වැදගත් දෙයක් තමයි මේ ඇමරිකා ජනාධිපතිවරණ උණුසුම. තවත් සති කිහිපයක් තමයි ඇමරිකානු ජනාධිපතිවරණයට තියෙන්නේ. ඇමරිකානු ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් සුළු ජාතික ඡන්දදායකින් හමුවීම පහුගියදා සිද්ධ කළා කියලා ඇමරිකාවෙන් වාර්තා වුණා. ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීම සඳහා වුණ තවත් ඝාතන සැලැස්මකුත් පහුගියදා අහුණා. මේ ගැන වගේම ඇමරිකාවේ ඡන්ද උණුසුම ගැන මොනවද වාර්තා වෙන අලුත්ම තොරතුරුම?
මෙතන නිපුණ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ප්‍රහාරයක් එල්ල කරන්න පුද්ගලයෙක් සැරසිලා ඉඳලා ඒ ප්‍රහාරය ව්‍යර්ථ කරන්නට ඔහුගේ ආරක්ෂක නිලධාරීන්ට හැකි වුණයි කියලා වාර්තා වුණේ. ඒ පුද්ගලයා නිර්පද්‍රිතව අත්අඩංගුවට ගැනීමට හැකි වෙලා තියෙනවා. මේ පුද්ගලයා ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එකම මේ ඇමරිකාව යුක්‍රේනය සම්බන්ධයෙන් ප්‍රමාණවත් ලෙස කටයුතු කරන්නේ නැහැ කියන චෝදනාව දිගින් දිගටම ඔහුගේ සමාජ මාධ්‍ය හරහා ඔහු ප්‍රකාශයට පත් කරපු පුද්ගලයෙක්. ඒකම යුක්‍රේනයට ගිහිල්ලා යුක්‍රේනයට අනෙකුත් රටවල පුරවැසියන්ගේ සහාය අවශ්‍යයි කියන එවැනි මතවාදයක් දියත් කරපු පුද්ගලයෙක් හැටියට සඳහන් වෙනවා. ඔහු AK-47 වර්ගයේ එසෝල්ට් රයිෆල් එහෙම නැත්නම් ස්වයංක්‍රීය ගිනි අවියකින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඔහුගේ ගොල්ෆ් පිට්ටනියේදී වෙඩි තබන්න උත්සාහ කළා කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. මෙතනදී පළවෙනි අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වෙලා ඔහු තුවාල ලැබපු අවස්ථාවේ ඔහුගේ ඡන්ද ව්‍යාපාරයට ඒක වක්‍රව සහායක් වුණා කියලා සඳහන් වුණා. ඔහුගේ මත විමසුම් වලදී ඔහුට සහාය දක්වන පිරිස යම්කිසි වැඩිවීමක් ඒ අවස්ථාවේ සිද්ධ වුණායි කියලා. නමුත් මේ දෙවැනි ප්‍රහාරයත් එක්ක ඒ ආකාරයෙන් ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ ගිය බවක් වාර්තා වෙන්නේ නැහැ. ඇත්තටම මෙතනදී මේ අවස්ථාවේදී සිද්ධ වෙලා තියෙන්නේ කමලා හැරිස් ඩෙමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාවන උප ජනාධිපතිනියට ඇය සම්බන්ධයෙන් මත විමසුම් වලදී ඇයගේ ජනප්‍රියත්වය තව ප්‍රමාණයක් ඉදිරියට ගිහිල්ලා මේ වෙනකොට බොහෝ ප්‍රාන්තවල ඇය ඩොනල් ට්‍රම්ප්ට වඩා සුළු ප්‍රමාණයකින් ඉදිරියෙන් ඉන්න බවක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේක සුවිශේෂී දෙයක් හැටියට ඇමරිකාවේ මේ මැතිවරණ නිරීක්ෂකින් පෙන්වා දීලා තියෙන්නේ. මේ විදිහට කමලා හැරිස්ට තමත් කෙටි කාලයක් තුළදී ඇයට මේ මත විමසුම් වලින් එහෙම නැත්නම් මේ ඔපිනියන් පෝල්ස් වලින් ඇය ඉදිරියට එන තත්වයක් ඇති වෙලා තියෙනවායි කියලා, ඒ එක්කම ඇය උත්සාහ කරනවා සුළු ජාතික ජනකොටස් වල සහාය ලබා ගැනීම සඳහා ඇය දැන් යොමු වෙලා ඉන්නවයි කියලා වාර්තා වෙනවා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී ඇයත් සමග දෙවැනි විවාදයකට යොමු වෙනවාද කියන කාරණාව සම්බන්ධයෙන් ඔහු ඒ ඉල්ලීම මේ වෙනකොට ප්‍රතික්ෂේප වුණා කියලයි වාර්තා වෙන්නේ. නමුත් ඒ එක්කම ඇයට යම්කිසි පසුබැස්මකුත් නිපුණ මේ සිද්ධ වුණා මේ සතියේදී. ඒ තමයි ඇමරිකාවේ මේ ට්‍රක් රථ රියදුරන්ගේ සංගමයේ මේ ටීම්ස්ටර්ස් කියන ඒ සංවිධානය මීට කලින් හැම අවස්ථාවකදීම වගේ ඔවුන් සහාය දක්වලා තියෙන ඩෙමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයාට. නමුත් මේ අවස්ථාවේදී ඔවුන් තීන්දුවක් අරගෙන තියෙනවා ඔවුන් කිසිම අපේක්ෂකයෙකුට සහාය දක්වන්නේ නැහැ, ඔවුන් මධ්‍යස්ථව ඉන්නවයි කියලා. ඉතින් මේක එක්තරා විදිහකට ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජයග්‍රහණයක් හැටියට සඳහන් වෙනවා. මොකද අතිවිශාල සමාජිකයන් සංඛ්‍යාවක් සිටින මේ ට්‍රක් රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය මේ ආකාරයෙන් කමලා හැරිස්ට සහාය නොදැක්වීම එක්තරා විදිහක ඇය ලැබපු පසුබැස්මක් හැටියට සඳහන් වෙනවා. නමුත් මත විමසුම් වලින් මේ වෙනකොට ඇය ඉතා සුළු ප්‍රතිශතයකින් ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන් ඉන්නවයි කියන එකයි වාර්තා වෙලා තියෙන්නේ.
ඔව්, දැන් අපි ඉන්දියාව පැත්තට තමයි යන්නේ. ඉන්දියාවේ කාශ්මීරයේහි විශේෂ අර්ධ ස්වයංපාලන තත්ත්වය අවලංගු කිරීමෙන් පස්සේ පළමුවෙනි පළාත් පාලන මැතිවරණය පැවැත්වුවා පහුගියදා. ඉතින් හින්දු මුස්ලිම් ප්‍රජාතර දැඩි මතභේදයකට තුඩු දීලා තියෙන ප්‍රදේශයක් තමයි මේ ආකාරයකට මේ මැතිවරණයකට ගියේ. මේ ගැන මොනවද අමල් දැනගන්න තියෙන අලුත්ම තොරතුරු අවසන් වශයෙන් ඒ ගැනත් කතා කරමු එහෙමනම්.
ඔව්, මෙතන නිපුණ මේ මැතිවරණය ජාත්‍යන්තර අවධානයට ලක් වෙන්නේ මේ මැතිවරණයේ තියෙන විශේෂත්වය නිසා. මේක ඇත්තටම පළාත් පාලන ආයතන සඳහා තියෙන ඡන්දයක් වුණාට මේක ජාතික වශයෙන් ඉන්දියාවට විශාල වැදගත්කමක් වෙනවා. භූදේශපාලනය පැත්තෙනුත් මේක වැදගත් එකක් බවට පත් වෙන්නේ. දශකයකට විතර පස්සේ කිසියම් මැතිවරණයක් මේ කලාපයේ පැවැත්වීම හේතු කොටගෙනයි. කාශ්මීර ප්‍රදේශයේ ඉන්දියාවේ අතිවිශාල හමුදා මෙහෙයුම් සිද්ධ වෙන ස්ථානයක්. විශේෂයෙන් මේ අන්තවාදීන් එහෙම නැත්නම් බෙදුම්වාදීන්ට එරෙහිව ඉන්දිය හමුදාව දිගින් දිගටම මේ ප්‍රදේශයේ මෙහෙයුම් කරමින් ඉන්න වටපිටාවක තමයි මේ ආකාරයෙන් මේ පළාත් පාලන මැතිවරණය කියන්නට යොමු වෙලා තියෙන්නේ. මෙතන ඡන්දදායකයන් එහෙම නැත්නම් මේ ප්‍රදේශයේ ඉන්න පිරිස 187කට විතර වගේ ප්‍රමාණයක් වුණාට මේ ඡන්දය පැවැත්වීම ඉතාමත්ම දුෂ්කර දෙයක් හැටියට මේක කාණ්ඩ තුනක් හැටියට තමයි නිපුණ මේ මැතිවරණය පවත්වන්නේ. දැන් මේ සතියේ මේ බදාදා වෙනකොට පළවෙනි වටේ ඡන්ද විමසුම පැවැත්වුණා. නමුත් මේ තව වට දෙකක් යන්නට නියමිතයි. ඉතින් අවසාන වටේ පැවැත්වෙන්නේ ඔක්තෝබර් මාසයේ 2 වෙනිදා. ඒ වටේ ඉවර වුණාටත් පස්සේ සතියකට විතර පස්සේ තමයි මේකේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ. මොකද ඒ තියෙන ප්‍රදේශවල දුෂ්කරතාවය නිසා. නමුත් මෙතන වඩාත්ම වැදගත් වෙන්නේ කාශ්මීර ප්‍රාන්තයට ඉන්දියාවේ ව්‍යවස්ථාවෙන් ලබා දීලා තිබුණ සුවිශේෂී අවස්ථාව, නැත්නම් ඒ සුවිශේෂී ප්‍රදේශයක් හැටියට වෙනම සලකනව ඉන්දියාවේ ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්නට මෝඩි අග්‍රාමාත්‍යවරයාගේ පාලනයට හැකි වුණා. ඉතින් ඒ විදිය දැඩි පියවරක් අරගෙන කාශ්මීරයට ලබා දුන්නු ඒ සුවිශේෂ වරප්‍රසාදය ඉවත් කරාට පස්සේ පැවැත්වෙන ප්‍රථම මැතිවරණ හැටියට මෙය සැලකෙනවා. ඉතින් ඒක වඩා ජාතික තලයේ ඉතා වැදගත් එකක් බවට පත් වෙලා තියෙනවා. මේ මෙවැනි මැතිවරණයක් පැවැත්වීම ආරක්ෂාව දැඩි කරපු වටපිටාවක් තුළ ජාත්‍යන්තර අවධානය ලක් වෙලා තියෙනවා මේ ප්‍රදේශයේ තියෙන සංවේදීතාවය නිසා.
හොඳයි අමල්, එහෙමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ සිකුරාද දවසේදීත් SBS සිංහල සේවයත් එක්ක සම්බන්ධ වෙලා ලෝකයේ විවිධ අතින් වාර්තා උණුසුම් ඒ වගේම වැදගත් තොරතුරු අපිට සමීප කළාට. අපි එහෙමනම් ලබන සතියේත් සිකුරාද යළිත් මුණ ගැහෙමු. අයිබෝන් අමල්, සුබ දවසක් ඔබට.
අයිබෝන්
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.